Order, please.
Katanai Koreagi Nimedene. Sri Lanka Prajatantrika Samajwadi Janraje, Andukum Vyastave, Kasi Visekaika, Vyastave, Vidividan Pakara Raje Idam, Vishesha Vidividan Namati Panat Kenupan Samanding Pitapat, Maita Labiati Baba, Parliamentary Jan Dima Kametimi. Deveni Nimedene. Sri Lanka Prajatantrika Samajwadi Janraje, Andukum Vyastave, Hetta Nami Vyastave, Vidividan Pakara, Dia Dhanami Juni Masa. We see Artemis in Sri Lanka, Idam Gurukirime, Sangwadre Kirime, Sansta, Sansodana, Saha, Wuna Kriakari Via Sang, Wuna Pujabatam, Punaraja Kirime, Yat Kirime, Nemeti Panat Ketum Patola, Mavisin Sahatikas Haranka Ladbaba, Janun Dimata Kametemi. Tungani Nimedania, Uparasabave, Sancharka, Sangwadana Kariashe, Ketum Pat Patnap, Jesarakai Brisinda, Parliament Way. Stavar Nyoga, Kasi Dhatun Deka Pakarava, Vyatadaka, Stavar Karak Sabat, Matusana Manti, Varan Atreka Samajikan Machine, Mavishin Namkanda Dubava, Danmun Kemetemi, Garu Harin Pranandu Metuma, Garu Niman Siripad Silla Metuma, Garu Dilan Pera Metuma, Garu Padme Udeshant Gunsekar Metuma, Garu Vijita Beruva Metuma, Garu Aravinda Kuma Metuma, Garu Mayant Dishana Kemetuma, Garu Rohini Kumariji, Vijayaratna Metiniya. Lipi Lekanadi Piligan Nima, Garu Agrama Etamansa, Jatika Pajpati, Ati Katutu, Nevatapadin Kirim, Hapunur Tapana, Uturpara, Sangwajansa, Yawana Katutu, Ametituma.
Garu Katana Ketumani. Didas Dase Varshes and the Hamanika Swarnavarna Parishanaha Abhyasaitani Varshika Varta Mamidripat Kerami Emma Varta Tirasar Sangwardaneha Parisaresa Swabavika Sampat Pinibanda Anshika Addiction Karaka Sabahavita Mukalitwe Mamayojana Kerami
Garu Mudal Amatituma
Garukatana Katumani Didas the Hat Varshes and the Ha Sri Lanka Surabadu Department Karisadana Varta Mamidripat Kerami එම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවිතේ මුකලිතෙයි මම යෝජනා කරමි.
ගරු සෞඛ්‍ය පෝෂණා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා
කතානායකතුමනි 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනතේ 118 වගන්තිය සමග කියවිය යුතු 142 වගන්තිය යටතේ වෛද්‍ය උපකරණ මිල නියම කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය පෝෂණා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව Didas Dahaname Martu Palusini Dinati Anka Didas Kasi Dahatrin, Panasatra Darana Tivishes a Gazette Patre Palakanla the Nyoga Saha Didas Pahalo Anka Pahadarna Jati Kausu the Niamana Adikaria Panate Ekasi Dahata Vagantia Samaka Kiyavia Yutu Ekasi Hatristeka Vagantiatati Ausu the Mila Hila Sima Sambandin Sauke Poshanaha Deshi Vaidyamativaria Visin Sadra Ladua Didas Dahaname May Palusini Dinati Anka Didas Kasi Visitunin Tispaha Darana අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. එම නියෝග සෞඛ්‍ය හා මානව සුබ සාධනයේ සමාජ සවිබල ගැනීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තෙම කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ඇබිලි කර්මාන්ත අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2016 වර්ෂයේ සඳහා සීමා සහිත හලාවත වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තෙම කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කෘෂිකර්ම පස් සම්පත් සංවර්ධන වාරිමාර්ග දීවරහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2016 වර්ෂයේ සඳහා ජල සම්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්ම හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තෙම යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු නිමාස ඉදිකීම සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2015 වර්ෂයේ සඳහා Sri Lanka Raj Engineer Sanstave, Varshika Varta Mamidripat Kerami, Emma Vartava, Saukiha Manava Subasadane, Samaja Saibalagan Nima Piribanda, Anshika Addiction Karaka Sabahavitamakalitwe, Mamayojana Kerami,
Garu Adikarnasa, Bandanaga, the Pratsanskana Matitumia,
Katanakatumani Dedas, the Hat of Varshes and the Han, Naya Sahanadai, Kamandaliya, Department, Varshika Varta Mamidripat Kerami, Emma Vartava, Naiti Katitu Dushan Virodi Ha, Madhya Katyutu Pidiman the Anshika Addiction, a Karaka Sabahavita Mukalitwe, Mamayojana Kerami.
ගරු විදුලි සංදේශ විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජ්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තරුණ ක්‍රීඩා කලා හා උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙතම කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු නගර සැලසුම් ජල සම්පාදන උසස් අධ්‍යාපන අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2017 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2017 වර්ෂය සඳහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2017 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිනුම් 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිනුම් 2017 වර්ෂය සඳහා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල 527 එක වගන්ති යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨයක් පිහිටවීම සම්බන්ධයෙන් නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 අප්‍රේල් 30 දින ඇති අංක 2121/21 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. එම වාර්තා සහ නියමය අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තම කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කර්මාන්ත වණජි කටයුතු දික්කාලීම අවතැන් වූ පුද්ගලයන් නැවත පංචි කිරීම සමපකාර සංවර්ධන වෘත්තිය පුහුණුවා නිපුණතා සංවර්ධන අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2014 වර්ෂය සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව නිෂ්පාදන හා සේවා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තම කළ යුතුයි මම යෝජනා කරමි. 1987 අංක 3 දරන පොදු කොන්ත්‍රාත් පනතේ 36 වගන්ති යටතේ 2012 අගෝස්තු 30 දින ඇති අංක 1773 36 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් අවසන් වරට සංශෝධනය කරන ලද 1988 ජුනි 2 දින ඇති අංක 508 7 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග තවදුරටත් සංශෝධනය කරමින් ජනාධිපතිවරයාගේ එකඟතාවයේ පරිදි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2018 ජනවාරි 24 දින ඇති අංක 2055 18 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය මම ඉදිරිපත් කරමි. එම නියෝගය ව්‍යාපාර හා වාණිජ කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තම කළ යුතුයි මම යෝජනා කරමි.
අමාත්‍ය මණ්ඩලයේ සමාජික නෝන ගරු කම්කරුවා වෘත්තීය සමිතියේ සම්බන්ධ අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2016 වර්ෂය සඳහා ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තම කළ යුතුයි මම යෝජනා කරමි.
අමාත්‍ය මණ්ඩලයේ සමාජික නෝන ගරු ඩිජිටල් යටිතල පාසුකම් හා තොරතුරු අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2018 වර්ෂය සඳහා ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ප්‍රවාහනය හා සංනිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තම කළ යුතුයි මම යෝජනා කරමි.
ස්තුති. කාරක සභා වාර්තා පිළිගැන්වීම ප්‍රවාහනය හා සංනිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ ඒකබද්ධ වාර්තාව ප්‍රවාහනය හා සංනිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ සභාවේ සභාපති ගරු චමල් රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් ගරු ලසන්ත අලුගැන්න මැතිතුමා ඉදිරිපත් කිරීම.
ගරු කථානායකතුමනි ප්‍රවාහනය හා සංනිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන ලද 2019 අංක 32 දරන පරිපූර්ණ ඇස්තමේන්තුව සම්බන්ධයෙන් එකී කාරක සභාවල ඒකාබද්ධ වාර්තාව ඉදිරිපත් කරමි.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාවෙන් කාරක සභාවේ සභාපති ගරු සුමන්ජරන් මැතිතුමා විසින් ඉදිරිපත් කිරීම.
Honorable Speaker, I present the report on the Committee on Public Finance on, one, the note on supplementary allocations given from budgetary support services and contingent liabilities provision made under the Department of National Budget as per the introduction note of the annual estimates, two, orders under Excise Special Provisions Act No. 13 of 1989, and three, resolution under the Active Liability Management Act No. 8 of 2018, which were referred to the said committee.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු හේෂා විතානගේ මැතිතුමා ගරු විදුලි බල බලශක්ති ව්‍යාපාර සංවර්ධන මැතිතුමාගේ ඇසීමට
මහානුකරු කතානායක
ගරු ඉදිරිබල ඇමතිතුමා වෙනුවෙන් ඔබතුමා කතා කරනවද ප්‍රධාන සංවිධායකතුමා?
ගරු කතානායකතුමනි, ඉදිරිබල ඇමතිතුමා ප්‍රශ්නෙට උත්තරේ ලෑස්ති කරන් ඉන්නවා. එතුමා ළඟ ළඟම පැමිණෙන බව දැනුම් දුන්නා. එතුමාටම උත්තරේ දෙන්න
ඊළඟට
අවසර ඉල්ලන්න කිව්වා.
හොඳයි, ඊළඟට අපි ඊළඟට යන්න යනවා. හොඳයි. ගරු ජයසිරි ජයසේකර මැතිතුමා, ගරු කුෂිකර්ම පස්සම්පත් සංවර්ධන ඇමතිතුමා ඇසීමට
මම ආනා කරු කතානායකතුමා.
ගරු කතානායකතුමනි, එතුමාගේ පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර හෙක්ටයාර 84යි. එතුමාගේ පළවෙනි ප්‍රශ්නේ ආයන්නේ දෙවෙනි කොටස. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලංකාවේ අර්ථාපල් වගා කරන ගොවීන් සඳහා ප්‍රධාන වශයෙන් ග්‍රැනෝලා, ලසෝදා, අනෝමා වැනි ප්‍රභේදවලට අයත් බීජ ගොවීන්ට ලබා ගැනීමට පහසුකම් සලසා තිබුණි. එහෙත් යාපනයේ අර්ථාපල් ගොවීන් විසින් බහුලව වගා කිරීමට උනන්දු වන්නේ රෙඩ් ලසෝදා ප්‍රභේදයයි. අයත් අර්ථාපල් බීජය. රෙඩ් ලසෝදා ප්‍රභේදයේ රෝගයක් වැළදීම හේතුවෙන් පසුගිය කන්නේ එම ප්‍රභේදයේ බීජ වර්ග ආනයනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවසර ලබා දී නොතිබුණ බැවින් එම ප්‍රභේදයට අයත් බීජ යාපනයේ ගොවීන්ට ලබා ගැනීමට අවස්ථාවක් නොලැබුණි. එහෙත් එම කාල සීමාවේදී වෙළඳපොළ තිබූ අනෙකුත් අර්ථාපල් ප්‍රභේදයන් වගා කිරීමට ගොවීන් පෙළඹවීම උදෙසා පසුගිය කන්නේ 150ක ගොවීන්ගේ දායකත්වය යටතේ රුපියල් මිලියන 28ක ව්‍යාපෘතියක් යාපනයේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන ලදී. එම ව්‍යාපෘතිය යටතේ අර්ථාපල් බීජ මෙට්‍රික් ටොන් 332ක් ගොවීන් 1160 දෙනෙක් අතර බෙදා දී ඇත. ගොවීන්ගෙන් 150ක් දායකත්වයක් වූ රුපියල් මිලියන 28ක් සහ රජයේ 150ක දායකත්වයක් ඇතුළත් මෙම ව්‍යාපෘතියට මුළු පිරිවැය රුපියල් මිලියන 56කි. තුන්වැනි කොටස පිළිතුර නැත. හතරවැනි ප්‍රශ්නයට මෙම පිළිතුරේ අයන්නේ දෙක සඳහන් පිළිතුර මේ සඳහා ඉදිරිපත් කරමි. ආයන්න පිළිතුර විකල්පයක් ලෙස රතුළුණු බීජ ලබා දීමත් සිදු වූයේ නැත. එහෙත් රතුළුණු වගා කරන ගොවීන්ගේ වෙළඳපළ වර්ධනය වෙනුවෙන් අමාත්‍යාංශය මගින් ගොවීන්ට රතුළුණු ගබඩා පහසුකම් ඇතිකර ගැනීම සඳහා රුපියල් මිලියන 5ක් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති අතර එයින් ආදායම උසස් මට්ටමකට ගෙනීමක් අපේක්ෂා වූ බව සඳහන් කරමි. දෙවැනි කොටස අදාළ නොවේ. තුන්වැනි කොටස අදාළ නොවේ. හතරවැනි ප්‍රශ්නයට පිළිතුර වගාව ආරම්භයත් සමගම කෘෂිරක්ෂණයේ ක්‍රමය සඳහා ලියාපදිංචි වී ඇති ගොවීන්ගේ වගා හානි සඳහා රක්ෂණ මුදල් ලබා දීමට කටයුතු කර ඇතත් විනාශ වූ වගාවන් සඳහා රජය විසින් සහනාධාරයක් ලබා දී නොමැත.
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මේ යාපනයේ අර්ථාපල් වගාව ඉතාම හොඳ ආදායම් මාර්ගයක් බවට පත් වෙලා තිබුණා පෞගිය කාලේ. නමුත් අත වශයෙන් මේ බීජ අර්ථාපල් ඔවුන්ට නියමිත පරිදි නොලැබීම නිසා තමයි ඇත්තටම ඔවුන්ට උපදෙස් දුන්නේ මේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් මේ ඒ සඳහා විකල්ප භෝගයක් විදිහට රතුළුණු වගා කරන්න කියලා. හැබැයි යාපනයේ ඉලවාලි, උරුම්පායි, මාදාගල් යන ප්‍රදේශවල තමයි විශේෂයෙන්ම මේක රාජනෝන බැංකු වලින් ලබාගෙන ණය මුදල් ලබාගෙන මේක ක්‍රියාත්මක කරා. හැබැයි පස්සේ උනේ කරු කතානායකතුමනි, යාපනයේ තිබිච්ච නියඟයත් එක්ක මේ රතුළුණු වගාව සම්පූර්ණයෙන් විනාශ වුණා. ඉතින් මම ඔබතුමාගෙන් අහන්න කැමතියි, මේ දැන් ඔබතුමා පස්සේනේ ප්‍රශ්නෙට දුන්න උත්තරේ සානාධාර ලැබලා දීලා නැහැයි කියලා තියෙනවා. මම කියන්න කැමතියි, ඔබතුමායි මම ඉල්ලීමක් කරන්න කැමතියි, මේ යාපනයේ ඉන්න විශාල ගොවීන් සංඛ්‍යාවක් අර්ථාපල් වගාවෙන් හොඳ ආදායමක් ලබමින් ඉන්නකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් තමයි කිව්වේ වෙලාවට බීජ ටික දෙයි ගන්න බැරි වීම නිසා. මම බොහොම පැහැදිලිව ඔබතුමාට පුළුවන් ඒක චෙක් කරලා බලන්න යාපනයේ ඒ කෘෂිකර්ම අධ්‍යක්ෂකතුමාලගේ. ඒ නිසා තමයි මේ රතුළුණු වගා කරන්න කිව්වේ. ඒ නිසා දැන් රතුළුණු වගා කරලා අන්තිමට උනේ රතුළුණු වගාව සම්පූර්ණයෙන් විනාශ වුණා මේ තිබුණ නියඟයත් එක්ක. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි, මේ සඳහා ඔබතුමාලා යම්කිසි වැඩපිළිලක් නියං සානාධාර නැත්නම් ඒ සානාධාර යටතේවත් මේ ඇයට දෙන්න බලාපොරොත්තුවක් තියෙනවද? මොකද විශාල හානියක් සිද්ධ වෙලා තියෙනවා රතුළුණු ගොවීන්ට යාපනයේ ඉන්න අපේ ආදරණීය දෙමළ ජනතාවට. ඒ නිසා මම අහන්න කැමතියි මේ සම්බන්ධව ඔබතුමා යම් පියවරක් ගන්න බලාපොරොත්තු වෙනවද කියලා.
කතානායකතුමනි, උතුරු පළාතේ රෙඩ් ලසෝදා කියන අල වර්ගයේ තමයි වගා කරන්න නියමිතව සහ ඒ ප්‍රදේශයට ඔරොත්තු දෙයට භෝගයක් හැටියට තිබුණේ. ඒත් ඒකට ඒ බීජවලට ඇතිවෙච්ච රෝග තත්ත්වය නිසා ඒ බීජ වගා කිරීමට අවසර ලබා දුන්නේ නැහැ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ. මේක අනිකුත් භෝගවලටත් ව්‍යාප්ත වෙයි කියන සැකසිත නිසා. හැබැයි රතුළුණු වගාව සඳහා ගොවීන් උනන්දු කෙරුවා. ඒ වගේම ඒ සඳහා ගොවීන්ට අවශ්‍ය ගබඩා පහසුකම් ටික ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රදේශවල බහුතරයක් දෙනායි භෝග රක්ෂණය කරලා තිබුණා. දැන් රක්ෂණය වන්දි ලබා දීලා තියෙනවා. ඔබතුමා කියන හැටියට රක්ෂණය වන්දියක් ලැබිච්ච නැති ගොවීන් ඉන්නව නම් ඒ ගැන අපි බලලා ඉවරලා වන්දියක් ලබා දෙන්න කටයුතු කරනවා.
එජෙම් මම ඔබතුමාගේ ඉල්ලනවා මේ ලැබිලා නැති සහ ලැබිලා කියලා නෙමෙයි කාටවත් ලැබිලා නැහැ. ඒ නිසා අත වශයෙන් අපේ දෙමළ ජනතාව වෙනුවෙන් මම මේ ප්‍රශ්නේ අහන්නේ. මොකද හේතුව අද දෙමළ ජනතාවගේ නියෝජිතයන් මේ ඔක්කොම ආණ්ඩුවත් එක තමයි වැඩ කරන්නේ. ඉතින් ඒ වැඩ කිරීම තුළ දෙමළ ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න කවුරුත් නැහැ. ඒගොල්ලන්ට තියෙන ව්‍යවස්ථාව ගැනයි අරව මේවා ගැන කතා කරන්නයි ඒගොල්ලන්ගේ තියෙන ඊළඟ අපේක්ෂා ගැන කතා කරන්න. ඒ නිසා අපිට මේ කතා කරන්න වීම ගැන මම සන්තෝෂ වෙනවා. දෙමළ ජනතාව වෙනුවෙන් මොකද උතුරේ දෙමළ ජනතාව ගැන කතා කරන්න පාර්ලිමේන්තුවේ කවුරුත් නැහැ. ඒ අය ඒගොල්ලන්ගේ පෞද්ගලික න්‍යායපත තමයි ක්‍රියාත්මක කරන්නේ.
ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි, දෙමළ ජනතාව වෙනුවෙන් ඒ ගරු මන්ත්‍රීතුමල්ලත් මේ ඉල්ලීම කරලා තියෙනවා. ඒ වගේම අපි කිලිනොච්චියට සහ යාපනයට ගිය අවස්ථාවේ ගොවි මහත්වරුත් මේ ප්‍රශ්නේ අපිට නගලා තියෙනවා. ඒක නිසා ඒ වන්දියක් ලැබිච්ච නැති අයට වන්දියක් ලබා දෙන්න අපි කටයුතු කරනවා.
හොඳයි, බොහොම ස්තුතියි. ඊළඟට ගරු චමින්ද විජේසිරි මැතිතුමා,
මම අහන ගරු කතා කරනවා.
කුෂිකම්ම පස්සමත් සමගාමී වාරි මාර්ග මැතිතුමාගෙන්
ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නෙට මම සති දෙකක් කල් ඉල්ලනවා.
හොඳයි. ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා, ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා,
ගරු කතානායකතුමනි මම අහනවා
නිවාස ඉදිකිරීම සංස්කෘතික මැතිතුමාගෙන්.
ගරු කතානායකතුමනි, එකට පිළිතුර 48 ස්ථානීය නාමාවලිය ඇමනුම අංක ලෙස සඳහන් වෙනවා සභාගත කරනවා. දෙකට පිළිතුර ඔව්. තුනට පිළිතුර ඇමනුම දෙක හැටියට තියෙනවා, එකත් සභාගත කරනවා. 4ට පිළිතුර 5 ඇමනුම අංක 3 හැටියට සභාගත කරනවා. 5 පිළිතුර ඔව්. සංරක්ෂණ අවශ්‍යතා මතුවන අවස්ථාවලදී ඒ සඳහා මැදිහත්ව සංරක්ෂණ කටයුතු සිදු කරනු ලබන අතර මෙම ස්ථාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කලාප භාර නිලධාරීන්ගේ අධීක්ෂණ යටතේ නඩත්තු කටයුතු සිදු කරමින් පවත්වාගෙන යනු ලැබේ. අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මේ වෙලාවේ මේ ප්‍රශ්නෙට අදාළව නොවුනත් මේ සංස්කෘතික අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවේ සුපුරුදු පරිදි මේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැති නිසාම අහන්න ඕනේ. විශේෂයෙන් අග්‍රාමාත්‍යතුමත් ඉන්න නිසා මේ මෑතකදී ගුරුකන්ද විහාරය සම්බන්ධව ප්‍රශ්නයක් මතුවේ තිබෙනවා. ගරු කතානායකතුමනි, අපි දන්නවා එය ඓතිහාසික උරුමයක්. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් යවා තිබෙන එහි ඇතිවෙච්ච එහි දේවාලයක් සහ ඒ විහාරස්ථානය සම්බන්ධ ඇතිවෙච්ච ප්‍රශ්නය නිසා මේනෝට අධිකරණයට ගිහිලා තියෙන මේ ක්‍රියාවලිය. ඒ අධිකරණයට යන්න හේතු වෙලා තිබෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළිබඳව නිශ්චිත නිවැරදි වාර්තා නොසපයපු නිසා. අපි දන්නවා ගරු කතානායකතුමනි, සාමාන්‍යයෙන් පුරාවිද්‍යා ස්ථානයක ඒ පුරාවිද්‍යා සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා පුරාවිද්‍යා ආඥා පනත අනුව එවැනි ස්ථානයක කිසිම ඉදිකිරීමක්, ඒ වගේම වෙනත් බාහිර කටයුතු වෙනත් ආකාරයක උත්සව සැණකෙළි පවත්වන්න හැකියාවක් ඇත්තේ නැහැ. දැන් මේ මෑතකදී මේ මෙවැනි කාරණා තවදුරටත් සිදු වුණොත් යම් ආකාරයක ඇතරම ජාතිවාදී ආගම්වාදී මොනුවරකට මේවා පත්විය හැකි. ඒ නිසයි මම මේ පාර්ලිමේන්තුවේ මත කරන්නේ. මොකද ඔබතුමාලා ඒ කාරණාව දැඩිව මේ ආගම්වාදයේ ව්‍යාප්ත කිරීම, ජාතිවාදී ව්‍යාප්ත කිරීම පිළිබඳ ඔබතුමාලා බොහෝ විට කතා කරන බැවි. ඒක අනිත් පැත්තට දෝෂාරෝපණය කරමින් ඔබතුමාලා කතා කරන බැවි.
දැන්
ඒකද ඒකට මගේ අහන ප්‍රශ්නේ. ඒ මේ මෑතකදී ගුරුකන්ද විහාරයේ යම් ආකාරයක විශේෂයෙන් උතුරේ ආණ්ඩුකාරතුමත් මැදිහත් වෙලා උතුරේ
මහැමතිවරයත් මැද මහැමතිවරයත් ආණ්ඩු කරන්නේ මහැමතිවරයා මැදිහත් වෙලා එතන ලිප්ගෙනි
පිටස්තර ප්‍රශ්නය
මේකට උත්තක් සිදු වුණේ කොහොමද වෙන්නේ පුරාවිද්‍යා ආඥාපනත අනුව ඒ කොහොමද අවසර ලැබුණේ ඒ කාරණේ කරන්න
ගරු ඇමෙච්චමයිට පිළිතුරු දෙන්න පුළුවන්ද
මෙතුමාට යොමු කරලා වග කිවිතු පිළිතුරක් ලබා දෙනවා
හොඳයි ප්‍රමුසුති විචාරය ජීවනි
ප්‍රශ්න නේ මේ පිළිතුරු ඔබතුමාට කොයි වගේ කාලයකදී ලබා දී හැකිද මේ පාර්ලිමේන්තුවට
සතියක් ඇතුළත දෙන්නම් අපි
හොඳයි
ඒකිටෝම දෙන්න
හොඳයි
හැම අතුරු ප්‍රශ්නයකටම අපි දැන් පිළිතුරක් එවනවා
ඒක ඒ විදිහට කෙරෙනවා මාත් එක්ක සෑහෙනපත් වෙනවා හොඳයි ගරු විශාක් රහමන් මැතිතුමා ගරු කනක හෙරත් මැතිතුමා
මහාන
ගරු පවාන සිවිල් ගුවන් සේවය මැතිතුමාගේ ඇසීමට
කතානායකතුමනි මාසයක් කල් ඉල්ලා තිබෙනවා
ගරු ආනන්ද අලුත්ගමගේ මැතිතුමා සංචාරක සංවාදයේ මනජීවි ක්‍රිස්තියානි මැතිතුමාගේ ඇසීම
මහානව ගරු කතානායකතුමනි මැතිතුමාගේ ප්‍රශ්නේ විස්තර රාශියක් ඉල්ලලා තියෙනවා පිටු පහක් හයක් පමණ තියෙනවා මට ඒක සභාගත කරන්න අවස්ථාවක්
ඉල්ලන්න එහෙම හොඳයිද ගරු මන්තිතුමා
මේ ඔක්කොම විස්තර දිනවා යමුනා සිල්ලා
මම අතුරු ප්‍රශ්න දෙක අහනවා
හා ඉනහන් හොඳයි මම විස්තර දෙක බලා
ගරු අමාත්‍යතුමනි ඔබතුමා සංචාරක අමාත්‍යාංශ ගරු අමාත්‍යවරයා හැටියට අපි දැක්කා හෝටල් සඳහා ගෙවීම් කරන්න තියෙන යම් කාල සීමාවක් අවුරුද්දක් දක්වා දීර්ඝ කළා ඉතා සහනයක් ලැබලා තියෙනවා ස්තුතිවන්ත වෙනවා ඒ වගේ මේ හෝටල් ආශ්‍රිතව මං හිතන්නේ දසලක්ෂයකට වඩා රැකියා කරන රියදුරන් ඒ වගේ මේ සහායකින් සහ මග පෙන්වන්න නැතුළු සංචාරක කර්මාන්තේ පුරා විහිදී සිටින මං හිතන්නේ ලක්ෂ 10කට වැඩිය ජනතාවක් අද අතරමං වෙලා තියෙනවා ඔබතුමායි හොඳින් දන්නවා මම හිතන්නේ පහුගිය 21 වෙනිදා ඇතිවෙච්ච ඒ ත්‍රස්ත ප්‍රහාරයත් එක්ක දවන්ත ලෙස කඩාවැටුණු සංචාරක ව්‍යාපාරයේ තුලින් රටේ ආදායමට සහ රටේ ජනතාවට විශාල ප්‍රශ්නයකට පත් වෙලා තියෙනවා මං හිතන්නේ ඔබතුමා එක් කොට්ටාසයකට පමණක් මේ සහනය ලැබලා දීලා බැංකුත් එක්ක සාකච්ඡා කරලා මං හිතන්නේ අනිත් අය පිළිබඳව ඔබතුමා යම් පියවරක් ගන්නෙද කියන ප්‍රශ්නය අහන
ඒ ප්‍රශ්න පිළිබඳව එක කොට්ටාසයකට පමණක් නෙමෙයි අපි මහ බැංකුවේ අධිපතිතුමා ඒ වගේම රජයේ බැංකු පුද්ගලික බැංකුවල කළමනාකරුවෝ සභාපතිතුමාලත් එක්ක සාකච්ඡා කරලා දැන් විශේෂයෙන්ම හෝටල් වලට ඒ ගෙවන්න තියෙන වාර්කිය කල් දාන එක දැන් තීරණය කරලා ක්‍රියාත්මක වෙනවා. දැන් වර්කින් කැපිටල් වලට මුදල් ඉල්ලලා තියෙනවා. ඒකේ පොඩි ප්‍රමාදයක් තියෙනවා. හේතුව බැංකුව ඉල්ලනවා යම් කිසි සහතිකයක් මේවා දීලා ඉවරලා ආපහු ගන්න බැරි වේවි කියලා. ඒකත් දැන් මහා බැංකුව ඉදිරිපත් වෙගෙන යනවා. ඒ අයගේ සහතිකේ ඉදිරිපත් කරන්න. ඊළඟට තියෙන ප්‍රශ්නේ මේ වාහන ලීසින්. මේ ලීසින් සමාගම් කීපයක් මේ අපේ තීරණයට අවනත වෙලා නැහැ. ඒක නිසා හෙට නැත්තම් අනිද්දා තව සාකච්ඡාවක් තියෙනවා. බලකරන ලීසින් සමාගම් වලට ඒ සහනය ඒ වාහන වලටත් ලබා දෙන්න කියලා. ඊළඟට අගමැතිතුමා ප්‍රකාශයක් කෙරුවා සංචාරක පොඩ්ඩන්ට ඔය කියන ක්ෂේත්‍රයේ ඉන්න ඒ අයටත් ඒ අයට ඔප්පු කරන්න පුළුවන් නම් ඒ ක්ෂේත්‍රයේ නිරත වෙලා හිටියයි කියලා. එයාටත් සහනයක් දෙන්න වැඩපිළිවෙළක් සාර්ථක කරලා තියෙනවා.
හොඳයි. අර කතා නමදී පැහැදිලි කර ගැනීමක් ඔබතුමාගේ පිරිතුරු මම සෑහීමපත් වෙන ඒත් මං හිතන්නේ දැන් රියදුරන්ට සහ සහායකින් සහ වේටර් වරුන් ඇතුළු ඒ සාමාන්‍ය පන්ති රැකියා කරන අයට මේ සහතිකේ දෙන්න බැරි ඇතතුමනි. ඒ පිළිබඳව ඔබතුමා මොනවද ගන්න පියවර?
මමයි අර හෝටල් වල ඉල්ලුවේ වර්කින් කැපිටල් කියලා ඉල්ලුවේ ඒකෝලංගේ වාරිකය ගෙවීම නතර කරන අතර ඒක විගතව පවත්වාගෙන යන්න විශේෂයෙන් ඒ සේවය කරන අයට පරිණඩි ගවන්නත් එක්ක තමයි ඒ මුදල් දැන් සකස් කරලා
දෙන්නේ. තගතින ප්‍රශ්නයක් ගරු මන්තුමා
මම පැහැදිලි කරම කර මා දෙවෙනි ප්‍රශ්නේ මයිතා කැටියෙන් අහන මම වෙලාව දුන්නා ඔබ
හොඳයි හොඳයි හොඳයි
ගරු අමාත්‍යතුමනි අද සංචාරක ව්‍යාපාරයේ පිළිබඳව කටයුතු කිරීමේදී ගම්පෙරළි ඇතුළු විවිධ විශාල සංවර්ධන යෝජනා ඔබතුමන්ලා යෝජනා කරලා තිනවා ක්‍රියාත්මක වෙන එක ගැන තමයි සැකේ තියෙන්නේ අගමැතිතුමත් අපේ කිරියල්ල ගරු ඇමැතිතුමත් ඔබතුමත් ඉන්න නිසා මට මතකයි මම තමුන්නාන්සලගේ පාටියේ ඉන්නකොට නාලු පිටියේ සංවිධායකවරයා හැටියට අගමැතිතුමා හෙලිකොප්ටරෙන් ගිහිල්ලා කෝටි 50ක් මුදලක් දෙනවා කියලා සංචාරක අමාත්‍යාංශයේ වැඩි දියුණු කිරීම සඳහා ප්‍රවර්ධන වැඩසටහන කිරීම සඳහා අයින්පෝට් ප්‍රදේශයේ මුල්ගල් තිබ්බා ගරු ඇමැතිතුමනි ඔබතුමා අසුපිනියල්ල ප්‍රදේශයේ ගිහිල්ලා මුල්ගලක් තිබ්බා මම දකින විදිහට අද අපි පටන් ගත්තේ තන නාලු පිටියේ නගර සභාවේ ගොඩනැගිල්ල කඩලා ඒ දරුවන් ඉගෙන ගන්න තැනක් නැති කරලා තියෙනවා මේක අටුව කඩලා පුටුවත් හදලා නැහැ ඒ නිසා ගරු ඇමැතිතුමනි අද මේ මුල්ගල් ඔක්කොම පැලවෙනවා ඒක නිසා මම හිතන්නේ ගම් පෙරළිය විතරක් නෙමෙයි මේ ඔක්කොම පෙරළි තමයි තියෙන්නේ හැබැයි වැඩක් වෙන තැනක් නැහැ අගමැතිතුමාම මේ රටට බොරුවක් කරලා තියෙනවා ඒ නිසා ඒක කරලා ඉන්න අනිත් පෙරළිය වලට වැඩිය ඔබතුමා ඒ පිළිබඳ උත්තරයක් දෙන්න
කනගාටු වෙනවා මෙතුමා දැකලා නැහැ මේ ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපාරය ගැන ඔය ඊළඟ කෑ ගැහුවට හරියන්නේ නැහැ තමුල්නාසි කියපු මුල් ගල මං ගිහින් බලන්නම් මොකද වෙලා තියෙන්නේ කියලා ඇයි ඒක ප්‍රමාද වෙන්න හේතුව කියලා අපි ඒක අවශ්‍ය දෙයක් නම් සුදුසු දෙයක් නම් සංචාරක ශේත්‍රයට අදාළන වාම ක්‍රියාත්මක කරන්න.
නෑ බොහෝ චුටි.
ඒකේ රමුණාසිය කරදරේ තමයි තිබ්බේ.
ගරු ඉන්දික අනුරෝධ හෙරත් මැතිතුමා. ඕඩර් ප්ලීස්. ගරු ඉන්දික අනුරෝධ හෙරත් මැතිතුමා. හරි හරි දැන්. හොඳයි ඉන්දික හරි. ක්‍රොත්. හොඳයි. හරි ඉන්දජා ප්‍රශ්නාන දෙන්න ගරු මන්ත්‍රීතුමා මම ඔත්තව දුනන්නේ හොඳයි වාඩි වෙන්න කරුණා වාඩි වෙන්න හරි ගරු අරුණ දේරත් මැතිතුමා හොඳයි හොඳයි දැන් හරි ප්‍රශ්න ඇව හරි ඕඩර් ප්ලීස් නෝ නෝතන් ලේ නෝ ස්ටොප් දිස් වාඩි වෙන්න ස්ටොප් දිස් දැන් ෆිනිෂ් ඔබතුමා හරි අනුරජ ජයරත් මැතිතුමා ප්‍රශ්නය ඔබතුමා පිළිතුරු දෙනවද?
කතානායකතුමනි මුදල් ඇමැතිතුමා සති දෙකක් කල් ඉල්ලා තිබෙනවා.
ගරු තුෂාර ඉන්දුනිල් අමරසේන මැතිතුමා
මම අහනවා කතානායකතුමනි.
ගරු ප්‍රාථමික කර්මාන්ත සමාජ සභාවර්ගයන් ඇමැතිතුමාගේ ඇසීමට.
තුෂාරගේ ගරු කතානායකතුමනි ආ එක වර්ෂ 2010 2014 දක්වා සහ 2017 වර්ෂයේ සිට මේ දක්වා 2010 බුලත් අපනයන ආදායම රුපියල් මිලියන 576.1යි 2011 රුපියල් මිලියන 758.8යි 2012 රුපියල් මිලියන 637.7යි 2013 රුපියල් මිලියන 1368.3යි 2014 රුපියල් මිලියන 1378.6යි වර්ෂ 2017 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ බුලත් අපනයන මගින් ඉපයූ ආදායම 2017 රුපියල් මිලියන 3164.1යි 2018 රුපියල් මිලියන 2615.72යි අර දවස් දින 52 දී ගරු කතානායකතුමනි එතනදී අපේ අපනයන ආදායම විශාල වශයෙන් අඩුවක් වුණා නැත්නම් ඒ 2018 අවුරුද්දේ රුපියල් මිලියන 3000 පැනලා අනිවාර්යයෙන්ම අපනයන ආදායම අපිට ලැබෙනවා බුලත් වලින් 2019 අප්‍රේල් දක්වත් රුපියල් මිලියන 1096ක් වෙනකන් මේක වැඩි වෙලා තියෙනවා දෙක කුරුණෑගල දිස්ත්‍රික්කයේ බුලත් වගාවේ නියුතු ගොවිපවුල් සංඛ්‍යාව 25,000ක් පමණ බව අඳුනාගෙන තියෙනවා. 3. 2017 වර්ෂයේ ඔක්තෝබර් සහ දෙසැම්බර් මාසයන් තුළ බුලත් මිල යම් තරමක් පහළ යෑමක් වාර්තා වුණා. මේට හේතු විමර්ශනය කිරීම සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ශ්‍රේෂ්ඨ සමීක්ෂණයක් සිදු කළ අතර එමගින් ලැබුණු ප්‍රතිඵල අනුව බුලත් මිල පහළ යාමට බලපෑ කරුණු කීපයක් තියෙනවා. එකක් පකිස්තානයෙන් අපිට බද්දක් පණවලා තියෙනවා. හැබැයි ඒකටත් වඩා බුලත්වල අපේ අස්වැන්න ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉතින් බුලත් අපිට අපනයනය කරන එකම රට පකිස්තානය. වෙන රටවල් වලින් අපිට බුලත්වලට මිලක් ලබා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒතර ලංකාවෙත් සෞඛ්‍ය හේතුන් නිසා මේ බුලත් එච්චර ප්‍රමෝට් කරන්නේ නැහැ. ඒ වගේම ගුණාත්මක භාවය බුලත්වල එහෙම අපි අඳුනගෙන නැහැ.
හරි ගරු ඇමතුමා
ඒ ගරු ඇමතුමනි මම හිතන්නේ ඔබතුමා 2011 ඉඳලා සංඛ්‍යාලේඛන මෙතන දැන් ඉදිරිපත් කළා බුලත් වලින් බුලත් අපනයනය තුලින් අපි ලැබපු ආදායම කොපමණද කියන එක අත වශයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට රුපියල් මිලියන 570කින් පටන් අරගෙන 758 638 ඒ වගේ මිලක ඉඳලා 2017 මිලියන් 3164ක් වගේ තැනකට එතනින් පස්සේ දිගින් දිගටම 3-4 ගුණයකින් වැඩි වෙන රටේ විශාල අපනයන ආදායමක් ලබා දීම පිළිබඳව ඔබතුමා ඇමතිවරයෙක් හැටියට අපි දකිනවා බොහොම උනන්දුයි මේ සැඟවිලා තියෙන අපනයනයන් අවධානයට ලක් නොවු වෙනත් වෙනත් සුළු අපනයනයන් නගා සිටවන්නටත් ඔබතුමා කටයුතු කරනවා. හැබැයි ගරු ඇමතිතුමනි, දැන් පහුගිය මාසයකට විතර ඉස්සෙල්ලා අපි දැක්ක සමන්ලාවට බුලත් කොළ 1000 රුපියල් 7000ට 10000ට ගිය අවස්ථා තිබුණා. දැන් ආයෙ ආපහු රුපියල් 1000යි 1500යි සමන්ලාවට සමහර කාලවලට මේක විකුණ ගන්නත් බෑ. එතකොට මේක හේතු හැටියට අපි හඳුනාගෙන තියෙන්නේ අර ඔබතුමා කියෝ වගේ පකිස්තානයේ විශේෂ බද්දක් පනවලා තියෙනවා තමයි. නමුත් දැන් එදිනදා එදා අතීතයේ ඉඳලම අපේ ගම්වල යැපුම් මට්ටමේ ගොවියන් හිටියා. ඔවුන් සතියකට අවශ්‍ය වෙන බඩු කලමනාටික ඔවුන් ගත්තේ ඒ බුලත් පුවක් ටික අරගෙන වෙළඳපොළට ගිහිල්ලා ඒකෙන් තමයි තමන්ගේ ආදායම සරි කරගත්තේ. හැබැයි මේකෙන් ලැබෙන ලාභය වැඩි වෙනකොට මේකට මහා පරිමාණ ගොවියන් අත ගැහුවා. විශාල ඉඩකඩම්වල යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා මහා පරිමාණයෙන් අපි ඒකට බුලත් ඉනි කවුල් හැටියට හඳුන්වනවා. බුලත් කවුල් 500ක් 1000ක් දාගෙන යැපුම් මට්ටමේ හිටිය ගොවියන් අභිබවලා අක්කර ගණනින් හිටවන මහා පරිමාණ ගොවියන් මේ ක්ෂේත්‍රයට අත ගැහුවා. එහෙම අත ගැහුවට පස්සේ තමයි මේ වෙළඳපොළේ තියෙන බුලත් නිෂ්පාදනය වැඩි වුණේ. ඒ හරහා තමයි අර ඔබතුමාම කියන විදිහට 25000ක් පමණ පවුල් ඔවුන්ගේ යැපුම් මට්ටමේ ඔවුන් උපයාගත්තේ ඔවුන්ගේ ජීවන වෘත්තිය නැති වෙලා ගියේ. මම ඒ නිසා ඔබතුමාගෙන් අහනවා, අපි රජයක් හැටියට ඒ යැපුම් පාර මට්ටමේ කෘෂි කර්මාන්තයෙන් ඔබට අපි නවීන තාක්ෂණය භාවිතා කළ යුතු තමයි. නමුත් මේ ආකාරයෙන් වාණිජ මට්ටමේ ගොවීන් මේකට ඇතුල් වීම තුළ සම්ප්‍රදායිකව 25000කට වඩා පවුල් ප්‍රමාණයක් නඩත්තු වෙන මේ අපේ පාරම්පරික ගොවිතැන බිඳවැටීම වළක්වාලීමට ඔබතුමා යම් කිසි ක්‍රමවේදයක් විකල්පයක් අනුගමනය කරනවද, මොනවහරි දෙයක් කරනවද?
ගරු මන්ත්‍රීතුමා, වෙළඳපොළ පාලනය කරන්නේ වෙළඳපොළ ඒක ඇත්තටම මට පාලනය කරන්න අමාරුයි. නමුත් ඔබතුමා ඔය කියන පවුල් 25000ක් දැනට ඔවුන්ගේ ආදායම අඩු වෙලා තියෙනවා නම් ඔවුන්ගේ ආදායම වැඩි කරන්න ඔබතුමාටත් පුළුවන් එකතු වෙලා අපිට වෙනම ව්‍යාපෘති 50000ක් අද අපි සකස් කරගෙන යනවා. ඒකට ඒ ව්‍යාපෘති එකතු කරලා ඉවරලා අපිට මේ පවුල්වල ආදායම් මාර්ග වෙන වෙන ආකාරයකින් වැඩි කරන ව්‍යාපෘති රැසක් අපිට කරන්න පුළුවන් කියන එක විශේෂයෙන්ම ප්‍රකාශ කරන්න කැමතියි.
ඒකම
දෙවෙනි ප්‍රශ්නය.
ඔව්, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි, දැන් අපි අපේ රටට ආදායම් උපදවා ගත හැකි බොහෝ දේවල් අපි අතහැරලා තියෙනවා. විශේෂයෙන් දැන් මේ වෙනකොට අලුතෙන් කොමාරිකා දැන් ඔය වල්ලපට්ට වගේ දේවල් අඩුම ධර්මයේ කවුරුවත් කතා නොකරුවාට මම මේ ඊපෙරේදා ලිපියක් කියවන ලැබුවා. කංසපවා මේ කංසවල දුම මිනිස්සුන්ට අහිතකර වුණාට විශාල වශයෙන් මේ වගේ තියෙන ඖෂධීය ගුණයන් අපිට විදේශ රටවල් වලට අපිට ආදායම් හැටියට උපයා ගන්න පුළුවන් මාර්ග. ඉතින් මේ වගේ දේවල් අර සම්ප්‍රදායිකව දකින්න නැතුව යම් ප්‍රමිතීන් සහ ආරක්ෂාව නැතුව අපිට වගා කරන්න පුළුවන්. හැබැයි මම අහන අතුරු ප්‍රශ්නය ගරු ඇමතිතුමනි, දැන් බුලත් නිෂ්පාදනය වැඩි වෙනවා, අධි සැපයුමක් ඇති වෙනකොට ස්වභාවිකවම අර වෙළෙන්දන්ගෙන් තුල ඇති වෙන ඉල්ලුම අඩු වෙනවා. එතකොට මේ අධි නිෂ්පාදනයක් ඇති වෙන අවස්ථාවල අපිට හැකියාවක් නැද්ද? තවමත් අපි ඒ ගැන අවධානය යොමු කරලා නැද්ද? මේ අධි නිෂ්පාදනය සුරක්ෂිත කරලා ගබඩා කරලා අර නිෂ්පාදනය අඩු කාලවලදී ලබා දෙන්නට හැකියාවක් තියෙනවා නම් මේ බුලත් වගේ දෙයක් මම හිතන්නේ මේ වෙළඳපොළ සමතුලිත කරගන්න ඒකත් කාරණයක් වෙනවා. ඒ සඳහා ක්‍රම අනුගම සොයාගෙන නැද්ද? ඒ පිළිබඳව අවධානය යොමු කර නැද්ද කියන එක.
ගරු ඇමතිතුමා,
අර මන්ත්‍රීතුමා ඇත්ත වශයෙන්ම කියනවා නම් දැනටත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපි ජුජුබ්ස් ටොෆි වගේ නොයෙකුත් දේවල් ඒ වගේම මදුරු කොයිල් අපි නිෂ්පාදනය කළා තියෙනවා. මදුරු කොයිල් වලට නම් අපිට තවත් ඒක වෙනුවෙන් මුදල් ආයෝජනය කරලා ඒක දිරිමත් කරන්නට පුළුවන්. නමුත් අර ලොසින්ජර් ඒ කියන්නේ ටොෆි ජුජුබ්ස් වගේවා අපිට පුළුවන් කමක් නැහැ. මොකද සෞඛ්‍ය අතින් අපිට තවම හරියටම නියම තොරතුරු නැහැ. ඒ බුලත් වලින් පිළිකාව කොයිතරම් දුරට වැළඳෙන්න තියෙන තත්ත්වය තියනවද කියලා. ඉතින් ඒක නිසා ඒක ගැන අපිට වැඩි උනන්දුවක් දක්වන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඔබතුමා කිව්වා වගේම අපි නොයෙක් බෙහෙත් ජාති අද අපි ගම් පිටින් අපි අපනයන ගම්මාන 5000 ව්‍යාපෘතියට ඇතුළත් කරලා තියෙනවා. ඔබතුමා කියනවා වගේ කංශා අපි අරගත්තොත් එීම දැන් වෙනකොට ඇමරිකාවේ එංගලන්තේ විශාල වශයෙන් කැනඩාවේ ඒවා වගා කරනවා තායිලන්තේ තායිලන්තයේත් ඒ වගාව පටන් අරගෙන තියෙනවා නීත්‍යානුකූල කළා තියෙනවා නමුත් ඉතින් ඕක මෙහෙ පටන් අරගත්තොත් එීම දැන් විරුද්ධ පක්ෂයෙන් කියයි ඔන්න දයාගමගේ දැන් කංශා වවන්න පටන් ගන්න වෙයි කියලා ඉවර වෙලා ඒක නිසා ඕකට අත ගහන්න මේ අවස්ථාව සුදුසු නැහැ කියන එකයි මම කල්පනා කරන්නේ
හොඳයි ගරු ඇමතිතුමා අපේ අනුරියාප මැතිතුමා පැහැදිලි කිරීමක් කියනවා මට වෙලාව ප්‍රශ්න තියෙනවා ඔබතුමා කැමති නම් විතරක් කෙටියෙන් අහන්න වෙලාව සම්බන්ධ
ප්‍රශ්න ඉතාම ස්තුතියි දැන් ඔබතුමා කිව්වා පකිස්තානයේ මේ සම්බන්ධයෙන් බද්දප්පනවල තියෙනවා කියලා මට මතකයි අපේ කාලෙත් ඒ බද්දප්පනවල තිබිලා ඒ ගැන සාකච්ඡා කෙරුවට පස්සේ බද්ද ඉවත් කෙරුවා මං ඉල්ලා හිටන ඔබතුමාගෙන් කරුණාකරලා රාජ්‍යතාන්ත්‍රික උපක්‍රම පාවිච්චි කළා විදේශ අමාත්‍යතුමා මෙතන ඉන්නවා ඒ බද්ද ඉවත් කරන්න. එතකොට අපේ බුලත්වල මිල ඉහළ යන්න පුළුවන්.
ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒ බද්ද අපි ඉවත් කරගත්තා. නැවත ආයි පාරක් බද්ද දාලා තියෙනවා කියලා කියනවා මේ ඊයේ පෙරේදා. එදා මම ගිය පාර බද්ද මම ඒ තානාපතිතුමත් එක්ක කතා කරලා ඉවර වෙලා ගෙනල්ලා ඉවර වෙලා ඒක ඉවත් කරගත්තා. මේකත් ඉවත් කරගන්න කටයුතු කරනවා. නමුත් ඇත්තටම ගරු මන්ත්‍රීතුමා අපිට ප්‍රශ්නේ තියෙන්නේ අපේ නිෂ්පාදනයේ විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. එතකොට මේ නිෂ්පාදනයත් එක්ක බලනකොට දැන් වෙනකොට අපි අපි රජය බාර ගන්නකොට තිබුණා වගේ 3 ගුණයකටත් 4 ගුණයකටත් වඩා අපි අපනයනය කරනවා දැන්ටත්.
මේක හේතුනේ හොඳයි පොවිත්තුටි ගරු සුසන්ත පොන්ජනේල මේ මැතුමා ගරු රොෂාන් රණසිංහ මැතුමා ගරු රංජිත් සොයිසා මැතුමා
මම අහනවා ගරු කතා
නරු අග්ගා මැතුමා ජාතික ප්‍රතිපත්ති ප්‍රවණය මැතුමාගේ ඇසීමට
පළවෙනි ප්‍රශ්නෙට ආ එක ඒක එහෙම දෙයක් තියෙනවා නමුත් මේක ප්‍රශ්න යොමු කරලා තියෙන විදිහට 1984 වර්ෂයේ සිට 2016 2017 නෙමෙයි 2009 වෙනකල් වගා කරා කියලා තමයි එතන සඳහන් වෙන්නේ. ඒතර එහෙම 2009 වෙනකල් වගා කරා කියන එක එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. එසේ නම් මේට හේතු කවරේද කුඹුක්කන් රක්ෂිතයේ වනය වන සංරක්ෂණ ආඥාපනත විධාන යටතේ 2009/2017 වෙනි දින අංක 15.89 ඇලීරක් 0.9 දරන විශේෂ ගැසට් පත්‍රයකින් සංරක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශිත පත් කර ඇත. වන සංරක්ෂණ ආඥාපනතේ විධාන අනුව ප්‍රකාශිත සංරක්ෂිත වනාන්තරයක් තුල වන සංරක්ෂක ජනරාල්ගේ අවසරය මත සිදු කිරීම සඳහා අවසර ඇත්තේ විද්‍යාත්මක පර්යේෂණවල නිරත වීම වෘක්ෂලතා නිරීක්ෂණය කිරීම හා කළමනාකරණය සැලැස්මයි නියම කරනු ලබන කටයුතු වලට පමණි. එබැවින් මෙම සංරක්ෂිත වනාන්තරය තුළ වගාවක් සිදු කිරීමට නීති විරෝධී බවත් ඒ සඳහා අවසර ලබා දිය නොහැකි බැවින් එම කටයුතු වැළැක්වීමට කටයුතු කළ යුතු බවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දන්වා ඇත. තුන්වැනි එක මෙම ප්‍රදේශයේ බාරව කටයුතු කරනු ලබන ලාහුගල වනාඩවි වනනිලධාරී ඇතුළු වන නිලධාරීන් විසින් අනවසර වගාවන් නැවැත්වීමට කටයුතු කර ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇත. හතරවැනි එක නැත. පස්වැනි එක අදාළ නොවේ.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ඔබතුමා කියන ආකාරයට 2009 ගැසට් පත්‍රයක් මගින් කුඹුක්කන්නෝයේ වනාන්තරය කියලා රක්ෂිතවර ප්‍රකාශ කරපත් කළ තියෙන බව හැබෑව. ඒ වගේම මේ ගොවීන් 1984 ඉඳලා එක දිගටම මේවා වගා කරවත් ත්‍රස්තවාදී ප්‍රශ්න නිසා එයාට යම් යම් අවස්ථාවල ඉඩම් හැරියන්නේ සිද්ධ වුණා. නමුත් ඒ වගේම ඒ අතරතුර 2010න් පස්සේ විවිධ අවස්ථාවල මේ සඳහා රජය මගින් ප්‍රතිපාදන වෙන් කළ මේ ව්‍යාප්ති ස්ථාන ප්‍රතිපාදන දීලා තියෙනවා. 2000 මේක දයාගමගේ ඇමතිතුමත් දන්නවා එතුමාගේ බලපෑදේශ එතුමා විසිනුත් නියෝග කරලා තියෙනවා සම්බන්ධීකරණ කමිටු රැස්වීම වලදීත් මේ අයිට මේ වගා කටයුතු කරගෙන යන්න දෙන්නේ කියලා. 2010න් පස්සේ දිගින් දිගට දිගින් රජයේ ප්‍රතිපාදන යොදලා තියෙද්දිත් 84 දිගට වගා කරපු මේ කුඹුරු ඉඩම් අහිමි කිරීම තුළ ඒ ගොවීන් බරපතල දුෂ්කරතාවයට පත් වෙලා තිබෙනවා. එතන එහෙම 2009 වන සංගම දෙපාර්තමේන්තුව අයත් කරගත් ඉඩමක් වන්නේ නම් රජයේ මගින් රුපියල් ලක්ෂ ගණනින් ප්‍රතිපාදන මේ වැව් නඩත් විශේෂයෙන් මීයන්ගොඩ වැව මේ වැව නඩත්තු කිරීමට සහ වැව කැඩී ගිය අවස්ථාවේ සෑදීමට ප්‍රතිපාදන වෙන් කිරීම තුළ ගොවින්ට යම් අදහසක් දීලා තියෙනවා මෙයා වගා කරගෙන යන්න කියලා. ඉතින් මෙන්න මේ තත්ත්වය දර ගොවින් අසරතාර පත්‍රය මේ ගුවන් දෙන පුළුවන් සහනේ මොකද්ද? රජයේ ප්‍රතිපාදන වෙන් කරලා තියෙන නිසා.
ගරු මන්ත්‍රීතුමනි 2009 කාලේ ඔබ කියන විදිහට විවිධ අක්‍රමිතා සිදු වෙලා තියෙනවා. ඒක අපි පිළිගන්නවා එදා ඒ දේවල් වුණා කියලා. නමුත් 2009 ම තමයි රක්ෂිත වනාන්තරයක් වශයෙන් ගැසට් නිවේදනයේ නිකුත් කරලා තියෙන්නේ. රක්ෂිත වනාන්තරයක් වශයෙන් ගැසට් නිවේදනයේ නිකුත් කරලා තියෙද්දී ඒක විවිධ බලපෑම් වලට විවිධ සල්ලි දුන්නා නම් ඒක වැරද්දක් තියෙනවා. ඒක අපි පිළිගන්නවා. 2009 හිම දේවල් සිදු වුණා කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ 2009 ට රක්ෂිතේ වනාන්තරයේ ගත කරන්න ඉස්සෙල්ලා යම් බලපත්‍රයක් දීලා නීත්‍යානුකූලව මේක වගා කරන්න දීලා තියෙනවා නම් ඔප්පු කරොත් අදාළ ක්‍රමවේදය අනුව ඔප්පු කරොත් නීත්‍යානුකූලව දීලා තියෙනවා කියලා මේක නැවත නිදහස් කිරීමේ හැකියාව තියෙනවා.
මේ ඔබතුමා කියපු ප්‍රකාශය අනුව 2008 අවුරුද්දේ 2008යි 9යි 24 වෙනිදා ඉසංගා බලපත්‍ර එල්.ඒ. සෝමරත්න ප්‍රාදේශීය ලාහුගල ලාහුගල ප්‍රාදේශීය ලේකම්වල විසින් බලපත්‍ර නිකුත් කළ මේ බලපත්‍රයේ කොපියක් තියෙනවා. මම මේක සභාගත කරන්නත් බලාපොරොත්තු වෙනවා. බලපත්‍ර දීලා තියෙනවා 2009න් පස්සේ 2017 අවුරුද්දෙත් මේ මීයන්ගොඩ වැව ප්‍රතිසංස්කරණය කිරීම තමයි රජය මඟින් ප්‍රතිපාදන විශාල ප්‍රමාණයක් සලස්සලා තියෙනවා. ජලය ගෙන යාමට අමුණු 17කට වැඩි ප්‍රමාණයක් සකස් කරලා දීලා තියෙනවා. එවැනි ජනපදයක් එවැනි කුඹුරු යායක් වගා කිරීමට තහනම් කිරීම තුළ ත්‍රස්තවාදී කලබල තියෙන කාලේ ත්‍රස්තවාදීන් නිසා අසාධාරණපත්ච ගොවියන්ට නැවතවතාව කබලිනිපට වැටීමක් වඩ පත් වෙලා තියෙනවා. මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගත ක්‍රියාමාර්ග නිසා විශේෂයෙන්ම ප්‍රදේශය භාර මැතිඇමතුණු පෙර හිටපු සරත් වීරසේකර මන්ත්‍රීතුමාත් දැන් සිට දයාගමගේ ඇමතුමත් මේ සම්බන්ධ අවධානය යොමු කරලා තියෙනවා. මේ ඉඩම් ලබා දිය යුතුයි. ඒ නිසා එහෙමනම් මේ ගොවින්ට මේ ඉඩම් ටික ලබා දීමට සාධාරණ විධිමත් පරීක්ෂණයක් කරලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දීමට කටයුතු කරනවාද යන්න දැනගෙන සතුටුයි.
අනිවාර්යයෙන්ම 2009 ට ඉස්සෙල්ලා යම් බලපත්‍රයක් ලබා දීලා තියෙනවා නම් මේ කොටස වගා කරන්න කියලා ඔහුට ඒ ඉඩම් බල වගා කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්න පුළුවන්. ඒ නිසා ගරු මන්ත්‍රීතුමා ඔබතුමා දැන් සභාගත කරන්නේ නම් ඒක තමයි ඒ බලපත්‍රය මට පරීක්ෂණයට භාජනය කරවලා ඒ අවස්ථාව ලබා දීමට හැකියාව දෙන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ.
හොඳයි බොහොම ස්තුතියි. ගරු උදේ ප්‍රභාත් ගමම්පිල මැතිතුමා, ගරු හේෂා විතානගේ මැතිතුමා, ඔබතුමා ප්‍රශ්නයක් තියෙනවා ගරු විදුලි බල ඇමතිතුමාගෙන්.
මම අහනවා ගරු කතානායකතුමනි. හේෂා මන්තුමාගේ ප්‍රශ්නයට උත්තරය එක රටම එළිය අඳුරු දුරලයි ජාතික වැඩසටහන 2016 ජනවාරි 13 වෙනිදා ආරම්භ කරන ලදී. ආ දෙක ඉහත සඳහන් ව්‍යාපෘති යටතේ 2016 දෙසැම්බර් 31 වෙනි දිනට නිවාස ඒකක 2,09,783ක් සඳහා විදුලිය සපයා ඇත. ආ තුන මේ වන විට රට තුළ නිවාස ඒකක 608,853ක් සඳහා විදුලිය සපයා ඇත. කනකාට මේක නිවැරදි කිරීමක් කරන්න අවශ්‍ය. මේකට තව 104ක් එකතු වෙන්න අවශ්‍යයි. ඔව් දැන් මේක 60 ලක්ෂ, මේක 67,08,853ක්. තවමත් විදුලිය සම්බන්ධතාවය ලබාගෙන නොමැති නිවාසවල තොරතුරු අදාළ දිස්ත්‍රික්කවලට අනුව ඒ දිස්ත්‍රික්ක ලේකම් මාර්ගයෙන් ලබා දෙන ලෙසටද ගම් පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති යටතේ ස්වදේශීය කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත. ඇනුම් එක මේ වන විට දිස්ත්‍රික්ක 19ක තොරතුරු මේ අමාත්‍යාංශ වෙත ලැබී ඇති අතර සම්පූර්ණ එකතුව නිවාස ඒකක 38,181ක් සඳහා විදුලි සම්බන්ධතා ලබාගැනීමට අවශ්‍ය වී ඇත. අමනුම දෙක ඒ අනුව දැනට විදුලිය නොමැති පවතින ඉහත නිවාස 38,181ක් සඳහා විදුලිය ලබා දීමට රටම එළියයි අඳුර දුරලයි වැඩසටහන නැවත ක්‍රියාත්මක කරන ලෙස 2019 ජූනි 20 වෙනි දිනදී මෙම අමාත්‍යාංශ මගින් ලංකා විදුලි බල මණ්ඩලය වෙත උපදෙස් ලබා දී ඇත. එමනුම් තුන අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, ගරු අමාත්‍යවරු ස්තුතිවන්ත වෙනවා පිළිතුර ලබා දීම සම්බන්ධව. මම හිතන්නේ මේ වෙලාවේ මේ රටේ සියලුම නිවාස ඒකකවලට විදුලිය ලබා දීමට අවශ්‍ය වටපිටාවක් හදන්න ගම්පෙරළිය ජාතික වැඩසටහන හරහා අවස්ථාව දීලා තියෙනවා. නමුත් ගරු ඇමතුමනි, ඒ වැඩසටහන තුලින් ක්‍රියාත්මක වෙන්නේ විදුලි ලබා ගැනීමේ සම්බන්ධතාවය ලබා ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දීම පමණයි. නමුත් අපි නියෝජනය කරන ග්‍රාමීය ප්‍රදේශවල දිස්ත්‍රික්කවල
විදුලි සම්බන්ධතාවය ලබා ගන්න අවශ්‍ය කණු ප්‍රමාණය නැති වෙනවා. ඒ කියන්නේ පාරක කණු 4-5ක් දාන්න වෙනවා. ගෙවල් 2-3ක් ඉතුරු වෙලා තියෙනවා. මෙන්න මේ වගේ හුදකලා වෙච්ච නිවාස යම් යම් තැන්වල තියෙනවා. මෙන්න මේ වෙනුවෙන් පහුගිය කාල සීමාව තුළ රටම එළිය අඳුර දුර්ලයි කියන මේ වැඩසටහන උපයෝගී වුණා. මම දන්න තරමින් දැන් ඒ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා මම ඔබතුමාගෙන් අහනවා මේ ගම්පෙරළියේ මුදල් ප්‍රයෝජනට ගන්නත් මෙන්න මේ ගැටුවට මොන හරි යම් වැඩසටහනක් අමාත්‍යාංශය සද්ද කියලා.
කතානායකතුමනි මන්ත්‍රීතුමාට කියන්න පුළුවන් වන්නේ මේක සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ තියෙන මූල්‍ය ප්‍රශ්නයක්. අප රුපියල් 23ට ජනනය කරලා රුපියල් 16 විකුණලා හැම අවුරුද්දකම බිලියන් 40 කෝටි 4000ක ලාභයක් ඇති වෙනවා. අපේ පනත අනුව අපට අපේම සල්ලි හොයන්න බෑ. ඔක්කොම යන්නේ මුදල් අමාත්‍යාංශයට. මුදල් අමාත්‍යාංශයෙන් අපට කනිතර සංස්ථාවට බිලියන් කෝටි 8000ක් නම බිලියන් 80000ක් ගෙවන්න තියෙනවා. ඒ වගේ ප්‍රශ්න අනුව මෙවැනි දෙයක් සරල වුණත් අපි අසරණ වෙනවා. ඉතින් අපට මුදල් වෙන් කරොත් අපි සතුටෙන් දවස් 2-3කින් වැඩ ඉවර කරන්න පුළුවන්. දැන් ඔබතුමාගේම දිස්ත්‍රික්කයේ කූරගල පන්සලට ඔය වගේ ප්‍රශ්නක් තියෙන්නේ. දවස් 4කින් එකතු කරන්න පුළුවන් ලක්ෂ 10කට නමුත් කෝටි එකමාරක් ඕනේ කියලා ප්‍රශ්න කරගෙන යනවා. ඉතින් අපි සූදානම් බට සල්ලි දුන්නේ. ඉතින් ඔබතුමාට මේක විමධ්‍යාවය මුදල් වලින් වෙන් කරන්න පුළුවන් නම් අපි සතුටින් කළ දෙන්න.
දෙවෙනි ප්‍රශ්නේ
එන්නේ නැද්ද? දෙවෙනි අතුරු ප්‍රශ්නේ අහනවා ගරු කතානායකතුමනි, මේ වෙනකොට සූර්ය බලය තුලින් විදුලිය ලබා ගැනීම හරි ජනප්‍රිය වෙලා තියෙනවා නිවාසයකට ලබා දීම. නමුත් මම දන්නවා ගරු ඇමතුමා ඒ වෙනුවෙන් එතුමාට දෙන්න පුළුවන් උපරිම ශක්තිය ලබා දෙනවා. පහුගිය අවුරුදු ගණනක කාල සීමාව තුළ මේ වෙනුවෙන් අවධානය යොමු වුණේ නැහැ. එක්තරා ව්‍යාපාරිකයෝ දේශපාලනඥයෝ ගතේ හයිඩ්‍රෝ පවර් එහෙම තිබුණු යුගයක් තිබුණා. මම ඉතින් අහන ඔබතුමාගෙන් මේ හැකියාව තිබෙද්දී මේකට අවශ්‍ය වටපිටාව නිර්මාණය වෙලා තියෙද්දී තවදුරටත් මේක හිර කරගෙන ඉන්නේ නැතුව රටේ ජනතාව මේ විදුලි අර්බුදයක් ආවම විපක්ෂයේ කාර්යභාරය කියලා බොරුවට කෑ ගහන එකට උත්තර දෙන්න තියෙන හොඳම අවස්ථාව මේක. මේ විදුලි අර්බුදයක් නැති වෙලාව මේ රටේ සස්ටේනබල් එනර්ජි නැත්තම් මේ දෙකට කියන්නේ විදුලිය ලබා ගන්න තියෙන අවස්ථා සුලම් බලයෙන් සහ පුනර්ජනනීය බලශක්තිය උපයෝගී කරගෙන ඒ වටපිටාව නිර්මාණය කරගන්න අමාත්‍යාංශයේ ඉදිරි වැඩසටහන මොන වගේද කියලා දැනගන්න කැමතියි.
අතනගතමනි මට මන්ත්‍රීමාට උත්තර දෙන්න පුළුවන් වන්නේ දැනට පුනර්ජනනීය විදුලිය මෙගවට් 693ක් නිෂ්පාදනය කරනවා. මේ දවස් 154 තුල අපි අමාත්‍යාංශය බාරගත්තට පසුව මෙගවට් 283ක් නැතහොත් මෙගවට් එකේ ව්‍යාපෘති 169කුත් දැදුරුය ජලාශයේ ෆ්ලෝටින් සෝලර් 100කුත් සහ ඒ වගේ තව ඔක්කොම 283ක් එකතු කරලා තියෙනවා. ඉතින් ලොකු වෙනසක් කරගෙන යනවා. මම මන්ත්‍රීමාට ස්තුති වනවා ඒ ප්‍රශ්න ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. කරුණාකරලා මේක ප්‍රචලිත කරන්න මම ඉල්ලන ඕන තරම් ඒ ග්‍රිඩ් එකට 5ට අඩුව කැබිනට් එකෙන් අවසර දීලා තියෙනවා. දැන් ඒ ජනනය කිරීමේ වැඩපිළිවෙල එකතු කරන්න මේක පුළුවන් තරම් අපි දන්න කට්ටිය තුළින් බොහොම විනවිද්‍ය භාවයකින් අපි කටයුතු කරන්න සූදානම් සිටිනවා. එදා ලංකා විදුලි බල මණ්ඩලයේ යම් විදියෙන් අකමැත්තක් දැරුවා. මොකෝ ඒකේ අධික මිලක් තිබ්බා. අද සාධාරණ මිලක් විදුලි බල මණ්ඩලය එකතු කරන්න කැමැති මිලක් එකතු කරලා තියෙන නිසා අපි පුළුවන් තරම් ඉක්මනට එන සුමාන වෙනකොට අපි අදහස් කරනවා මෙගවත් 200ක් විතර මෙගවත් 5 ව්‍යාපෘති යටතේ එකතු කරන්න. ඒ වගේම මොනරාගල මෙගවත් 100 ව්‍යාපෘති 2කුත් පුනරින් වල මෙගවත් 100කුත් ඒ වගේ අපි එකතු කරන්න අදහස් කරලා තියෙනවා. අගමැතිතුමා මට තව නිර්දේශ කළා තියෙනවා කන්ද අපේ උතුරේ ඉන්දියන් කම්පැනියක් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ යටිතල පහසුකම් අපි හිතුවේ නැති විදිහට යටිතල පහසුකම් එකතු කරලා කරන්න අපි අගය කරනවා ඒගොල්ලන්ට. ඒ නිසා පුනර්ජනනීය වටිනාකම පෙන්වන්න අපි ඒකටත් අවසර දෙනවා.
හරිද ගරු මන්ත්‍රීමා?
මම හිතන්නේ මේ ප්‍රශ්නයට අමතරව මේ වෙලාවේ තප්පර 10ක් ගන්නවා. සාදු ජන ප්‍රසාදිනී ලංකා අමරපුර මහානිකායෙන් ඔබතුමාට ඊ සම්මානයක් පිරිනමුණා. මම හිතා අපේ පාර්ලිමේන්තුව වෙනුවෙන් ගරු කතානායකතුමාට අපේ ගෞරවය පිරිනමනෝ ඒ වෙනුවෙන්.
බොහොම ස්තුතියි. ගරු වෛද්‍යමනි.
ඇදලි කර ගැනීමක් අවශ්‍යලා තියෙනවා මට. ඉඩ
ගරු ඇමතුමා සූදානන්ද
හරි කතානන්ද. ගරු ඇමතුමනි ඔබතුමාගේ පිළිතුරේ කියවුණා කන්සල් සංස්ථාවට රුපියල් කෝටි 8000ක් විදුලි බල මණ්ඩලය යන තියෙනවායි කියලා. මම දැනගන්න කැමතියි මේ මුදල කොයි කාලෙදලද වර්ධනය වුනේ?
මම දන්න විදිහට 2017 අගෝස්තු මාසයේ සිට 2017 අගෝස්තු මාසයේ සිට බිලියන් 79.8ක් මේ වෙන මොහොත දක්වා
දැන් තියෙනුනේ.
හරි, අන්තිම ප්‍රශ්නේ ගරු මහමුදු නසීර් මැතිතුමා.
මම ප්‍රශ්නේ අහනවා.
ගරු ප්‍රවාහන සිවිල් ගුවන් සේවා
ප්‍රවාහනය මැතිතුමා මාසයක් කල් ඉල්ලනවා.
හරි, දෙවැනි වටය හතරවෙනි ප්‍රශ්නේ ගරු වෛද්‍ය නරින්ද ජයතිස්ස මැතිතුමා ප්‍රශ්න අහනවාද?
එකටත් ප්‍රවාහනය මැතිතුමා මාසයක් කල් ඉල්ලනවා.
ගරු ඉෂාක් රහමන් මැතිතුමා ප්‍රශ්න අහනවාද?
සභාගත කරනවා.
ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමාගේ ප්‍රශ්නේ
සභාගත කරනවා.
ගරු සුසන්ත පුංචිරෙමි මැතිතුමා
අනව ප්‍රශ්න සභාගත කරනවා.
ගරු රොෂාන් රණසිංහ මැතිතුමා 13
ඒ ප්‍රශ්නේ තහනම්.